සමන්තා චක්කවාලේසූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ රඹුක්කන පදිංචි බුද්ධික බණ්ඩාර මහත්මාත් අනුෂ්කා ඒකනායක මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. මේ දේශනාවට තමන්ගේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ බුද්ධික බණ්ඩාර මහත්මයාටත් අනුෂ්කා ඒකනායක මහත්මියටත් මේ පින්තුන් සියලු දෙනාටත් මේ උතුම් කුසලානි සංස්ව ධර්මයන් මේ ගෞතම බුදු සසුනේදීම නිවන් පිණිස උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි මේ ජීවිතේ පරමාර්ථ සත්‍ය අවබෝධය කියන එකට ඒක අපිට ගොඩාක් දුර එකක් නෙමෙයි, බොහෝම කිට්ටු එකක්. සත්‍ය අවබෝධය කියන එක ගොඩාක් ළඟයි අපට. හේතුව අපි ළඟදී අත්දකින අත්දැකීම් ටික විදර්ශනා කරන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ළඟදී අත්දකින අත්දැකීම් ටික කියලා කියන්නේ අපිට අතීතයේ වැරදි තිබ්බට කමක් නැහැ. තොර අතීතේ වැරදි ගිහියෝ අතරක් තියෙනවා, පැවිද්දෝ අතරක් තියෙනවා. ඇයි? අතීතේ අපිට ධර්මයක් තිබ්බේ නැහනේ. ඒව ඔක්කොම නිවැරදි කරනවා කියලා එකක් නැහැ. ඒව ඔක්කොම නිවැරදි කරන්නත් උමනා නැහැ. ඒ නිසා අතීතේ වැරදිච්ච ඒවා ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් අපි මීට කලින් දැන් ওই මාසෙකට විතර උඩදී අපි දේශනා කළ අතීත වැරදිච්ච එක පවා විදර්ශනා කරමින් නිවන් දකින්න පුළුවන් කියලා. එහෙනම් අතීතේ වැරදිච්ච එකක් පවා නිවන් දකින්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අතීතයේ අපිට යම් අකුසලයක් සිද්ධ වෙලා නම් දැන් අපි තුමුක අතීතයේ අපි කාමයේ වරද හැසිරලා තිනවා. එතකොට දැන් තේරෙන එක වරදක් කියලා. එතකොට අපි මොකද කරන්නේ? ඒක කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒ විතර්කය අනුහිත පවත්වන්නේ එතකොට අකුසල් වැඩෙනවා. එතකොට දිගට දිගට අකුසල් වැඩෙනවා. එතකොට අපිට ඒකට පියවර පහක් විතර පාවිච්චි කරලා පුළුවන් ඒක විතර ඒකට ඒක නිවන වෙනුවෙන් ලෑස්ති කර ගන්න පුළුවන්. ඒක මතක් වෙන සිත කියන එක. ඒක යා පළවෙනියෙන් දකිනවා අතීතේ මං කාමයේ වර්ධව හැසිරුනේ මොකක් නිසාද? ඒ කාමයේ වර්ධව හැසිරුනේ මම අතීතේ මට ධර්මයක් තිබ්බේ නැහැ. ඒත් ධර්මයක් නැති වෙනකොට කෙනෙක් තුල එහෙම දුස්චරිතී මතුවෙන්න පුළුවන්. ඒක දකිනවා පළවෙනි එක. දෙවෙනි එක දකිනවා මං කාමයේ වර්ධව හැසිරුනේ මොකක් නිසාද? කාමයේ වර්ධව හැසිරෙන මට්ටමට මගේ චිත්ත ප්‍රවාහය පැවතිච්ච නිසා. චිත්ත ප්‍රවාහය, ඒ කියන්නේ චිත්ත ප්‍රවාහය මත තමයි කාමයේ වර්ධව හැසිරීමේ සංසිද්ධියට මම එකතු වෙලා තියෙන්නේ කියලා තමන්ගේ එදා පැවතුණු චිත්ත ප්‍රවාහය දකිනවා. දෙකයි. තුන්වෙනි එක සිත අඳුන ගන්නවා. ඒතර මං කාමයේ වර්ධව හැසිරුනේ එදා මොකන සිත නිසාද? රාග සිත නිසා. එතකොට කාමයේ වරද හැසිරීමේ සංසිද්ධිය රාගසිත නිසා මාතුල ස්මතු වෙච්ච තත්වයක් සිත අඳුන ගන්නවා. තුනයි. හතරවෙනි එක. එදා මාතුල පැවතිච්ච සරාගී සිත හේතුව විමසනවා. ඊළඟ එක. එතකොට සරාගී සිත උපදින්නේ මොකක් නිසාද? නාම රූප නිසා. සිත හටගන්නේ නාම රූපයන් ගින්නේ. එතකොට සරාගී සිතට සරාගී සිත හටගත්තේ නාම රූප ධර්මයන් නිසා. අන්න හේතු ප්‍රත්‍ය විමසා බලනවා. පහයි. එතකොට එදා සරාගී සිත ඇති වුණේ නාම රූප ධර්මයන් නිසා. නාම රූප නිරුද්ධ වෙනකොටම සරාගී සිත නිරුද්ධ වුණා. එදා ඒ කාමවර්ධ හැසිරෙනක මගේ ජීවිතේ පුරුද්ද නෙමෙයි. එහෙම වුණා තමයි. නමුත් ඒක මගේ පුරුද්දක් නෙමෙයි. පුරුද්දක් නොවෙන්නේ ඒ නාම රූප ධර්මයන් අනුව සරාගී සිත ඉපදෙනකොට නාම රූප නිරුද්ධ වෙනකොට සරාගී සිත නිරුද්ධයි. එහෙනම් එදා මට එදා මා තුල හටගත්තේ නාම රූප પરම්පරාව නිරුද්ධ වී ගියපු එකක්. ඒ නාම රූප પરම්පරාව නිසා පැන නැගුණු යම් සිතක් ඇද එක නිරුද්ධ වෙලා ගියා. නිරෝධය දකින්නවා. හයයි. එතකොට මේ නිරෝධේ නිරුද්ධ වී ගියා නම් ඒ නිරුද්ධ වී ගියේ ඉතිරි නැතුව හැබැයි එදා නිරුද්ධ වෙනකොට, ඒ කියන්නේ නාම රූප પરම්පරාව නිරුද්ධ වෙනකොට සරාගී සිත නිරුද්ධ වුණාට සරාගී සිත නිසා පැන නැංග සංස්කාර මාතුල ඉතුරුව පවතිනවා. ඉතුරුව පවතිනවා. හයයි. ඒ නාම රූප પરම් එදා නාම රූප પરම්පරාව නිසා සරාගී සිත, සරාගී සිත නිසා සංස්කාර. ඒ සංස්කාර ටික මම අනිත්‍ය වශයෙන් බැලුවොත් බලන්න, යා බලන්නේ අනිත්‍යයි කියලා සංස්කාර ටික. සරාගී සිත පදනම් වෙලා යම් කෙනෙක් තුල රැස් වෙච්ච අபிසංස්කාර ටිකක් ඇද්ද, ඒ අபிසංස්කාර ටික අනිත්‍යයි කියලා බලනවා. අபிසංස්කාර ටික අනිත්‍යයි කියලා බලනවා. එතකොට මේ අபிසංස්කාර ටික අනිත්‍යයි කියලා බලන එක ඒක තමයි හත්වෙනි කාරණේ. මේ අபிසංස්කාර ටික අනිත්‍යයි නම් මේ අபிසංස්කාර ටික ගොඩ නැගුණු සරාගී සිත ඒක අනිත්‍යයි දුකයි කියලා බලනවා. හතයි. ඒ සරාගී සිත අතුරුපාලයක් විදිහට අபிසංස්කාර රැස් වුණා. අபிසංස්කාර ටික අනිත්‍යයි. අபிසංස්කාර ටික හටගන්න බලපෑවේ සරාගී සිත. ඒක අනිත්‍යයි කියලා බලලා තවත් අඩියක් ඉස්සරහට කියලා දුකක් කියලා බලනවා. ඒ සරාගී සිත ඇති වුණේ මොකක් නිසාද? නාම රූප නිසා. අනාත්මයි කියලා බලනවා. අටයි. ඔය පියවර අට පාවිච්චි කළොත් යම් කෙනෙකුට එයාට අතීත කාමයේ වරදව හැසිරුණු එක අකුසලයක්මයි. ඒක ඒකේ වරදා ඒක කිසිම අයුරකින් සාධාරණීකරණය කරන්න බෑ. ඒකට අනුරූපී විපාකයක් මෙහෙම මම අරහත්වේ කරා නොගියොත් මට විඳින්න වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදියට තමයි ගොඩාක් ලංකාවේ ඉන්න අය දැන් ධර්මයට ආවට එයාලට ධර්මී නැතුව තියෙද්දි එයාලා කරපු දේවල්, එයා වැඩ කරපු විදිය, ඒගොල්ලෝ හිතපු පතපු විදිය, ඒගොල්ලන්ගේ සිත වැඩ කරපු විදිය, ඒවා නිසා ඒගොල්ලෝ පෙළෙනවා. ලංකාවේ බෞද්ධ ගොඩාක් පෙළෙනවා ඒකේ. අඩියට පෙළෙනවා පොඩ්ඩක් නෙමෙයි. ඒ පෙළෙන්නෙම ධර්මයට. ධර්මී නිසා ඔය පෙළෙන්නේ. ඒ කියන්නේ අද ධර්මයක් තියෙන නිසා අපි පෙළෙනවාද? ඇයි පෙළෙන්නේ? අනේ මට වැරදුනා. එදා ධර්මයේ තිබ්බනම් මම වරද්ද ගන්නෑ. එදා මගේ ජීවිතේ ධර්මයක් තිබ්බනම් මට වරදින්නේ නෑ කියලා දැන් ධර්මයක් තියෙන එක ඇතුළෙමයි ඔය පෙළීම ඇති වෙලා තියෙන්නේ. ඒත් ඒ පෙළෙන එක හොඳයි. පෙළෙන එක හොඳයි. අතීත අකුසල් මතක් වෙනකොට ඔයාලගේ සිත තුළ ඇති වෙන කම්පනයක් තියෙන්නේ. ඒ කම්පණය නරක දෙයක් නෙමෙයි. ඒ කම්පණි ලෝකෙට ඒ කම්පණේ නෑ. ධර්මයක් නැති අයට ඒ කම්පණේ නැහැ. ගොඩාක් තැන් හොඳට බලන්න පින්නත් ඔය මන් දකිනවා ඔය විශේෂයෙන්ම ඔය මහියංගන පැත්තේම ඔය අපේ ගම් පැත්තේ වුණත් ඔය හසලක පැත්තේ වුණත් ධර්මී නැහැ. ධර්මී නැහැ මිනිසුන්ට. ගුණධර්ම කියලා මොකක්වත් නැහැ. බලන්නේ අදී සමහර මිනිසුත් එක්ක කතා බහ කරද්දී ගුණධර්ම කියලා මොකක්වත් නැහැ. එතකොට ඒගොල්ලෝ ධර්මයේ කියලා හිතාන ඉන්නේ අර හාඳුරු පන්සකුලට එන එකට. හාඳුරු ඇවිල්ලා ওই බණ ටිකක් කියලා යන එකට. ඊට පස්සේ හත් අට නමක් ගෙනල්ලා දානි ටිකක් දෙන එක. ඒගොල්ලෝ ධර්මයේ කියලා හිතාන ඉන්නේ ඒකට. ඔය අම්පාර පැත්තට ගියාම ධර්මයේ නැහැ. පොළොන්නරුව පැත්තේ ධර්මයේ නැහැ. නෂ්ටාවශේෂ තියෙනවා. ධර්මයේ නැහැ. ලෝකෙට ධර්මයේ නැහැ පින්වත්නි. ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල ධර්මයේ නැහැ. බහුතරයක් දෙනෙක්ගේ ජීවිතවල ධර්මයක් නැහැ. එහෙම ධර්මයක් නැති නිසා ඒගොල්ලන්ට ඔයාලට ඇති වෙන හදවතේ ගැස්ම නැහැ. අපිට අතීතේ වැරදිච්ච ඒවා ගැන අපිට තියෙනවන හිතේ ප්‍රකම්පණය. ඒ ප්‍රකම්පණිය නෑ ඒගොල්ලන්ට. ඒ හිතේ ප්‍රකම්පණය කියන එක හරි හොඳ දෙයක්. අතීත අකුසලයේ ගැන ඕගොල්ලන්ට කනස්සල්ලක් තියෙනවනම් ඒ කනස්සල්ල කියන්නේ හොඳ එකක්. හැබැයි ඒ කනස්සල්ල කියන එක අපි නඩත්තු කරන්න හොඳ නෑ. ඒක නැවත නැවත මතක් කර කර නඩත්තු නොකිරීම පිණිස තමයි ඔය දැන් කියපු පියවරට අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒ කනස්සල්ලට හේතු වෙච්ච තත්වයම අපිට පුළුවන් අවබෝධය කරගන්න. ඔය පියවරට පාවිච්චි කළා තව එකක් කරන්න ඕනේ. මොකක්ද? ඒ පියවරට විමසා බැලුවනේ දැන්. අතීත අකුසලය කියන එක හැදුනේ කොහොමද? ඒක අකුසලෙමයි කියලා දැක්ක. ඒ අකුසලය මේ ගොඩනැගුණේ නාම රූප නිසා කියලා දැක්ක. ඒකෙන් සරාගී සිත නිසා කියලා දැක්ක. සිතක් දැක්ක. මේ විදිහට අර පියවර 8ක් දැන් අපි කිව්වනේ. දැන් ඔයිස් දැන් දේශනා විදි කියපු පියවරට. ඒ පියවරට විමසා බලනකොට විමසා බැලුවනේ. ඒ විමසා බලනකොට ඔයාලා තුල ඇතිවෙනවා ප්‍රඥප්තිය. එන්නේ ප්‍රඥප්තිය බිඳින ආකාරයට. එතකොට දැන් ඔයාලට ඒක අරමුණු වෙලා අතීත කාමී වරදෝ මම ඔය පිනතුන්ට නෙමෙයි කියන්නේ පොදුයි උදාහරණයක් විදිහට මේ කරන් කියන්නේ. මොනවාර ප්‍රාණඝාතය ගැන කියලා කියන්න පුළුවන් නේ. මම මේ කියන්නේ පොදුවේ ලංකාවේ මිනිසුන්ට වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. ඒවා මේ විදිහට පාවි දැන් ප්‍රාණඝාතය නම් ඒක ඉපදුනේ දේශසිත නිසා. එතකොට දේශසිත ඇති වෙන නාම රූප නිසා කියලා ඔය පියවර 8ටම ගලපනවා. එහෙම ගලප ගලපා බලනකොට අර අතීත අකුසලයේ සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්න ගන්නවා. අතීතේ වැරදිච්ච වැරදීම නිරුද්ධ වෙන්න ගන්නවා. ඉතින් ලෝකයා වැරදුණු බවවත් පිළිගන්න කැමති නැහැ. ඒ ලෝකේ හැටි. ලෝකේ කැමති නැහැ වැරදුණා කියලා පිළිගන්න. ලෝකේ වැරදුණා කියලා පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවකම වැරදිච්ච එක ඒක සමනය කරගන්න කතා කියනවා මෙහි. එදා තිබ්බ පදනම කියනවා. එදා යා හිතපු විදිහ, යා ඇසුරු කරපු අය ගැන කියනවා. ඔක්කොම කියනවා. පිළිගන්න කැමති නැහැ. ඒ පිළිගන්න කැමති නැත්නම් පින්වත් නිධර්මයේ නැතිකමට. ධර්මයේ තියෙන කෙනා වරද වරද හැටියට පිළිගන්නවා. ධර්මයක් තියෙනකොට ඕක වෙන්නේ. දැන් අපිට තේරෙනවා ධර්මයක් තිබ්බොත් වරදක් නොවුනත් Taman නිසා කවුරු හරි කෙනෙක් පොඩි හරි අබමල් රේණුවක හරි පීඩාවටපත් වෙලා නම් ඒ හැම වෙලාවෙම මේකට ඔළුව නමලා සමාව ගන්න කම තියෙනවා. හැම ජීවිතේ ඕගොල්ලන්ට මූලික ගුණධර්මයක් තමයි නිවන් දකින්න ඕන නම් හැම වෙලාවකම සමාව ගන්න. වරදක් වුණා ඇත්තටම ලෝක යාති වරදක් වෙලා නැහැ. මතයි ගුණවත්කම කියන්නේ අනේ ඔව් මගේ අතින් නොදැන හරි එහෙම එකක් වුණාද දන්නේ නැහැ. එතකොට ඒක තමයි අර සසර ගනුදෙනුව පියවන එකක්. ඒක ගනුදෙනුනේ අපි අතර තියෙන. ආයේ ගනුදෙනු උඩු දුවන්නේ. දැන් අපි අතර තියෙන්නේ ගනුදෙනු. සසර කියන්නේ ගනුදෙනු ටිකන්නේ. බිරිඳ ස්වාමී අතර තියෙන්නේ ගනුදෙනුවක්නේ. සසර සංස්කාරයන්ගේ හැවණැල්ලක් වැටිලා තියෙන බිරිඳගේ ඇඟටත් ස්වාමියාගේ ඇඟටත් දරුවන්ගේ ජීවිතයටත් වැටිලා තියෙන මේ සංස්කාරයන්ගේ හැවණැල්ලම තමයි. ඒතර ඒකෙදි හැම වෙලාවකම ලෝකේ ඔබට නිකන් චෝදනාව එනවා වගේ නං එයි වගේ කියලා හිතුණත් ඔයාට මෙහෙම හිතෙනවත් දන්නේ නැහැ. ඇත්තට මං හිතලා නම් එහෙම දෙයක් උනේ නැහැ. නමුත් මට සමාවෙන්න. ඒ අර සසර ගනුදෙනු පියවන ලස්සන දෙයක් ඒක. ඒක ස්වාමියාට බිරිඳ ඉස්සරහ වුණත් කියන්න පුළුවන් වෙන්න ඕන. බිරිඳට ස්වාමියා ඉස්සරහ වුණත් කියන්න පුළුවන් වෙන්න ඕන. හොඳ ගුණයක් ඒක. සසර ගනුදෙනු උඩු දුවන්නේ නැති වෙන්න රහසක් ඒක. සසු දැන් සමට අපිට ලැජ්ජා හිතෙන්න පුළුවන්. මේ අපි කවදාවත් කියලා නැහැනේ. පින්වත් මේ සසර පරිදාහය ඉවර කර ගන්නවා නම් අපිට මේ මහ පොළොවට බහින්ද වෙනවා. මේ මහ පොළොවට බහින්ද වෙනවා. අපි ඉන්නේ සුරංගනා ලෝකවල. අපි මවාගත්ත මොකද්ද ලෝකයක් ඇතුලේ ඉන්නේ. බුද්ධ ශාසනය කියලත් හිතාන ඉන්නේ මොකද්ද අමුතු එකක්. මවාගත්ත තත්වයක් ඇතුලේ අපි ඉන්නේ. ඔය මායාවෙන් මිදුනොත් තමයි අපට අවබෝධය කරා යන්න පුළුවන්. නැත්තම් බෑ. දැන් පින්වත් හොඳට බලන්න. දැන් මේ විදියට යම් කෙනෙක් යාගේ ජීවිතේ මේ විදියට විමසලා බලන්න පටන් ගත්තොත් එයාට මේ එයාගේ ජීවිතේ ඔය සමාව ගැනීම වගේ එකක් තිබ්බොත් සංසාර ගනුදෙනු උඩුදුවන්නේ නැහැ කියනම ලස්සන දෙයක් කියන්නම්. දැන් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එක භික්ෂුවක් එක වෙලාවක චෝදනාවක් කළා. ඒ සාරිපුත්තන් වහන්සේ කෝවා මේ චෝදනාව සත්පුරුෂයෙක්න් නෙමෙයි. ඇත්තට මගේ අතින් එහෙම වරදක් උනේ නැහැ. උන බලන්න යමංකව කිව්වෝ. ඉතින් මගේ අතින් වරදක් උන්නේ නැහැ. මේ හාඳුරෝ මෙහෙම කිව්වට මන් දන්නේ නැහැ ඇයි මේ හාඳුරෝ එහෙම කියන්නේ කියලා. නමුත් මං එහෙම වරදක් නම් කරේ නැහැ. මං ඒක ස්ථිරව දානවා. මගේ අතින් වරදක් උනේ නැහැ. හැබැයි මේ හාඳුරෝ මෙහෙම මට චෝදනා කරන්නේ ඇයිද කියලා මන් දන්නේ නැහැ. චෝදනා කරන්නේ ඇයිද කියලා මම දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර භික්ෂුවට මේ හිස් භික්ෂුව වහාම සාරිපුත්තගෙන් සමාව ගන්න කිව්වා. නැත්නම් ඔහිට ඕකේ අනුරූපී විපාකයේ විසින් ඔහිගේ මගපල අවබෝධයේ සත්‍ය අවබෝධයට ඇති ඉඩ නිවන් දකින්න ඇති අවකාශ අම්පුණ වැහිලෙයි වහාම සමාව ගන්න කිව්වා. වහාම සමාව ගන්න කියලා කිව්වා. එතකොට සාරිපුත්තන් වහන්සේ ඉක්මනට නැගිට්ටා. නැගිටලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිසාවට වන්දනා කළා. වන්දනා කරලා කිව්වා අනේ ස්වාමීනි දැන් එතකොට අර හාමුදුරුවෝ මේ බුදුරජාණන් වහන්සේ මොදාරනකොට ඉක්මනට සමාව ගත්තා. එයා බය වුණා අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ඉස්සරහා. එයාට තේරුණා මට නම් වැරදුනා මේ. සිහිනුවන නැතුව මහා අනවශ්‍ය කතාවක් සාරිපුත්තන් වහන්සේට පට බැඳලා මට නම් වැරදුනා කියලා සාරිපුත්තන් වහන්සේට කරපු චෝදනාව මේ භික්ෂුව තේරුම් ගත්තා. තේරුම් අරගෙන අනේ සාරිපුත්තන් වහන්ස මට සමා වෙනසේක්වා කියනකොට සාරිපුත්තන් වහන්සේ ඉක්මනට නැගිට්ටා. නැගිටලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට වන්දනා කළා. බලන්න මේ සාරිපුත්තන් වහන්සේ කොච්චර ගුණවතෙක්ද කියලා. කොච්චර ගුණවත්ද කියලා බලන්න. ඒ භික්ෂුව ඊට පස්සේ අර හාමුදුරුන්ගේ පැත්තට හැරුණා. සිවුර ඒකාංශ කරලා එතන පාත් වුණා ටිකක්. වාඩි වුණා. වාඩි වෙලා කිව්වා අනේ පින්වත් ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේ සමාව ගන්නවනේ. මම ඔබ වහන්සේට සමාව දෙන්නම්. හැබැයි ඊට කලින් ඔබ වහන්සේ මට සමාව දෙන්න ඕන. ඔබ වහන්සේ මට සමාවෙන්න. වරදක් වෙලා නෙමෙයි. ඔබ වහන්සේ මට සමාව දෙන්න. මේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේ මට සමාව දෙනවා නම් මාත් ඔබ වහන්සේට සමාව දෙන්න. දැන් අද නම් කියයි මම මොකට සමාව ගන්නෙ? මම මොන වරදක් කළාටද කියලා කියයි. මම මොන වරදක් කළාටද මං සමාව ගන්න කියලා ඔය පින්වතුන්ලාට හිතෙනවා නම් එහෙම හිතෙන්නේම පින්වත්නි එක්ක තණ්හාව නිසා එක්කෝ මානෙ නිසා එක්කෝ ආත්ම දෘෂ්ටිය නිසා. තණ්හා මාන දිට්ටි සහගතකම ඇතුළෙමයි මම මොකටද ලෝකෙන් සමාව ගන්නෙ? මම මොන වරදක් කළාටද කියලා තමන්ගේ නිවැරදිකම හුවා දක්වන කෙනෙක් වෙන්න එපා. පොඩි ගුණ ධර්මයක්. කවදාවත් ලෝකේ තමන්ගේ නිවැරදිකම හුවා දක්වන්න එපා. ලෝකේ නිවැරදිකම හුවා දක්වන්න තරව්කාරයෝ දන්න එපා. අනි ඔය අවත් පොඩ්ඩක් කියලා බලන්නකො. එහෙම කියන්නේ මිනිස්සු. මං කියන එක පිළිගන්නේ මං හරි මං කොච්චර හරිද කියලා දන්නවනේ. ඔයා පොඩ්ඩක් කෝල් කරලා කියන්නකො. ලෝකේ තරව්කාරයෙක් හොයන්න එපා. තමන්ගේ නිර්වද්‍යතාවේ ලෝකෙට ඔප්පු කරලා වැඩක් නෑ. අපේ නිවැරදිකම ලෝකෙට වැඩක් නෑ. ලෝකයට කැමති ලෝකයට අවශ්‍ය ඒගොල්ලෝ හිතන පතන විදියට ලෝකේ තියෙනකම්. ඒගොල්ලෝ හිතන පතන විදියට ලෝකේ නැති තාක්කල් ලෝකයා විසින් අපිට චෝදනා කරනවා. අම්මා චෝදනා කරන්න පුළුවන් දරුවට. ඇයි අම්මා හිතන විදියට දරුවෝ නැත්තම් චෝදනා වෙනවා. දරුවෝ හිතන විදියට අම්මා නැත්තම් අම්මට දරුවෝ චෝදනා කරනවා. මෙයාලා දරුවෝද නැත්තම් මේ අම්මට චෝදනා කරයිද කියලා අම්මා හිතලා වැඩන්නේ. චෝදනාව ගැරහිල්ල කියන එක ලෝකෙට අයිති දෙයක් කියලා හිතලා සිත මැදහත් කරන එකයි හොඳම දේ. හැබැයි නිකං වරදක් වෙයි වද්දෝ කියලා හිතුණත් ලෝකෙන් පුළුවන් තරම් සමාව ගන්න. ඒ සමාව ගන්න කියන්නේ මේ බලෙන් හැමෝම ළඟට ගින් සමාව ගන්න කියලා නෙමෙයි කියන්නේ. ලෝකෙන් සමාව ගැනීම වනාහි සසර ගනුදෙනු නිමා වෙන තැනක් එක. දැන් මේ ගනුදෙනු උඩු දුවනෝ නැත්තම්. ගනුදෙනු නේ තියෙන්නේ. මේ මේ ගනුදෙනු ඉවර කරගන්න තිරිසන් ලෝකෙට බෑ. මේ ගනුදෙනු ඉවර කරගන්න බෑ. තිරිසන් ලෝකෙට බෑනේ. ගනුදෙනු උඩු දුවනෝ. හැම වෙලාවකම මේ ගනුදෙනු උඩු දුවනෝ. දැන් සමහර සත්තු ඉන්නවා යාම පැටව දාලා එයා කනවා. කවුද ගුණ ධර්ම ගන්නണ്ട ඉන්නේ? කවුරුත් නැහැ. කවුරුත් නැහැ ගුණ ධර්ම ගන්නണ്ട. ගුණ ධර්ම හදන්න කවුරුත් නැහැ. ඒ නිසා පින්වත්නි මේ ඔක්කොම ගුණ ධර්ම ටික හදා ගන්න අපිට ලැබිච්ච පුංචි අවස්ථාවක් මේ තියෙන්නේ. පොඩි වෙලාවයි තියෙන්නේ. තරු මේ පොඩි වෙලාව ඇතුළත අපි ಗುಣධර්ම වල පුළුවන් තරම් අවස්ථාව දෙන්න ඕන. පුළුවන්. මොකද මේ අවස්ථාව 0.0001 එකක්වත් නැහැ. මේ අපිට ලැබිච්ච අවස්ථාව තියෙන. ඒ කියන්නේ 100ට එකක්වත් නැහැ ප්‍රතිශතයක්. අපිට ලැබිච්ච අවස්ථාව එච්චර වටිනවා. ලෝකයේ ආය නැවත 100ට එකක ප්‍රතිශතයක්වත් ලක්ෂයෙන් පංගුවක්වත් හම්බ වෙන්නේ නැහැ මේ අවස්ථාව. නමුත් අපිට මේ වෙලාව හම්බ වෙලා මේ වෙලාවේ අපිට අවස්ථාව හම්බ වෙලා. දැන් උදාහරණයක් විදියට හිතන්න පින්වත්නි දිනපතාම සුයි පදිනව නේද? ලොකු ලොකු දිනු මිනිසුන්ට යනවා. ඔයගොල්ලෝ දන්න අයට එහෙම හම්බෙලා තියෙනවද? හම්බෙලා. හැමදාම දිනුම යනවා ඒ උනාට කාට හරි. හැමදාම ටිකට් ගන්න මිනිසු නැත් ඉන්නවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි දිනුම අපි දන්න කෙනෙකුටවත් හම්බෙලා නැහැ. ඒක කොච්චර දුර්ලභ එකක්ද? නම් හැමදාම ටිකට් අදිනව රෑට ටීවී එකේ. නමුත් අපි දන්න කෙනෙකුටවත් ටිකට් එකක් ඇදිලා නැහැ. හැමදාම බලන්නකෝ පින්නොත් නී ටිකට් 10 15 20 25 ගන්නයි ඉන්නවා. ඇදිලා නැහැ. ඒ කියන්නේ ඒකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වගේ දිරුමක් ඇදෙනවා කියන එක කොච්චර වෙන්න බැරි එකක්ද? අපි දන්න කෙනෙකුටවත් එහෙම වෙලා නැහැ. මේ ජීවිත කාලය ඇතුළත දන්න කෙනෙකුටවත් වෙලා නැහැ. එනයි කොච්චර දුර්ලභයිද? හැබැයි ඒක හැමදාම වෙනවා. හැමදාම කවුරු හරි කෙනෙකුට දිනුම යනවා. හැබැයි ඒක වෙන්න පුළුවන් සම්භාවිතාව 100ට එකක්වත් නැහැ නේ. 1000කින් එකක්වත් නැහැ. ඒක හැබැයි දිනුම කියන එක හැමදාම යනවා. අන්න ඒ වගේ අපිට ලැබිලා තියෙන මහ විශාල ස්විප් එකක් වගේ මේ මනුස්ස ලෝකේ. ඒක ලක්ෂිකින් පංගුවට විතර ලම්බෙන ඒටත් වඩා ඒක හිතන්න බෑ ඒක. හිතන්න බෑ. ඒක ගණනය කරලා ගණනය කරගන්න බෑ. ඒ වගේ දුර්ලභ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. හැබැයි ඒක හම්බ නොවෙනවම නෙමෙයි. රැට කාට හරි ටිකට් එක ඇදෙනවා. හැබැයි ඒක හැමදාම ටිකට් ගන්න කෙනෙකුටවත් ඇදෙන්නේ නැති මට්ටම. ජීවිත කාලෙම සමහර ටිකට් අරගෙන එයා මැරිලා යනවා. දිනුම නෑ. අන්න ඒ වගේ එකක් අපිට මේ හම්බෙලා තියෙන්නේ. ලෝකෙට හිතාගන්න බැරි විදිහේ අවස්ථාවක් අපිට හම්බෙලා තියෙන්නේ. ඒක ලෝකෙට හිතාගන්නවත් බෑ. මේ මනුස්සත්වය ඇතුලේ සද්ධර්මයේ හම්බ වෙලා මේ ධර්මයේ තේරුම් ගන්න තරම් සංයමයක් ආපු එක. මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මට්ටමේ සංයමයක් අපි තුල ඇවිල්ලා තියෙන එක ඒක වෙන්න බැරි එකක්. නමුත් ඒක අපිට වෙලා නේද? ඒක ලෝකෙට වෙන්න බැරි එකක්. නමුත් අපිට ඒක වෙලා. ඒක වෙන්න පුළුවන් අවකාශය හරිම අඩුයි. නමුත් ඉතාම අඩු අවම අවකාශයක් ඇතුලේ ගෞතම බුද්ධ ශාසනය ඇතුලේ හොඳට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා ගන්න පුළුවන් මට්ටමට ධර්මී මුණ ගැහෙන අවකාශයක් ඇතුලේ භව නිරෝධයට අදාළ ධර්මයක් කෙරෙහි උනන්දුවක් සහිත ජීවිතයක් අපිට මුණ ගැහිලා එහෙම ජීවිතයක් එක ගැන අපිට අදහසක් තියෙනවා. ඒකට වටිනාකමක් තියෙන නිසානේ මේ පින්තුන් අදත් මේ දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මේ ශාලාවේ බණ අහන්නේ, බණ කියවන්නේ. ඒ නිසා මේ අවස්ථාව නැසෙන්න තියෙන පොඩි කාලයයි තව. ඒ නැසෙනකොට ආයෙත් අර සුපුරුදු සසර ගනුදෙනුවට අපි යනවා. ඒකට යන්න ඉපා. ඒතර ඒකට යන්න ඇති වෙන්න අපිට පුළුවන් අතීත අකුසලේ පව අර ක්‍රමාට ඇතුලේ අපේ අතින් වෙච්ච පාපී අකුසල සංස්කාර ඇද්ද? ඒවා නිරන්තරයෙන් අපිට මතක් වෙනවාද? මේ මතක් වෙන පාපී අකුසල සංස්කාර අපට පුළුවන් ධර්මයෙන් බලන්න, දකින්න, විමසන්න, තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගන්නකොට අපිට පුළුවන් ඊළඟට මේ නිවන් දකින්නම මේක පාවිච්චි කර ගන්න පුළුවන්. අර අකුසලේ නසන්නනේ අපි අරක පාවිච්චි කරන්නේ. අර ක්‍රමාටෝස්සේ විමසනකොට අකුසලේ බාල වී කුසලය මෝරන්න පටන් ගන්නවා. හරි, කුසලේ මෝරන්න පටන් ගන්නවා. ඒකේ අනිත්‍යයි, ඊට අභිසංස්කාර ටික අනිත්‍යයි කියලා බැලුවා. අභිසංස්කාර ටිකට පාදක වෙච්ච සිත දුකක් කියලා බැලුවා. ඒ බඳු සිත හට ගන්න බලපාපු නාම රූප පරම්පරාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා අනාත්මයි කියලා බැලුවා. ඒ බලන එක ඇතුලේ අනාත්මයි කියලා බලනකොට මේ අකුසල සංස්කාරයන්ගේ හිස් භාවයකට හිත එකතු වෙන්න පටන් ගන්නවා. අනාත්මය දකින්න ශුන්‍යතාවේ දර්ශනය වෙන්නේ. අනාත්ම කියන ස්වභාවය තමා තුළ අත්දකින්න යා තුළ ශුන්‍යතානුපස්සී විහරණයක් එනවා. ආත්මීය සාරයෙන් හිස්. අය අතීතය අනුව හිත පවත්ව අකුසල් වෙච්ච මාව ඉන්නවා කියලා දකින කිසි තේරුමක් නැහැ. මේ ශුන්‍යතාවාදීව ආත්මීය ස්වභාවයෙන් හිස් බවකින් ලෝකේ වැටෙහෙන්න තේරෙන්න යාට පටන් ගන්නවා. එහෙම යාට ලෝකේ තේරෙන්න පටන් ගන්නවා. ඒක හොඳ දෙයක්. ඒක අවබෝධී කරාම යන්න නම් පින්වත්නි, දැන් එයාට අරමුණු වෙන්නේ අතීතේනේ. ඒතර අතීතේ අරමුණු වෙන්නේ මොකක්ද? ඔන්න අතීතේ තමයි අරමුණු වෙලා තියෙන්නේ. ඒකනේ මේ ගිය දැනට අවුරුදු 10කට 15කට 20කට කලින් වෙච්ච කාම මිත්‍යාචාරයේ දීමක් තමයි මතක. ආය අමතක වෙන්නේ නැහැ ලේසි. ධර්මයේ වඩන්න ඕක එනවා, ඉලිප්පිලා එනවා, මතුවෙලා එනවා. නේ වැරදුනා නේද? මගේ අතින් වැරදුනා නේ කිය කියා ඒ කාලේ කරපුවා මතක් වෙනවා. මේ මතක් වෙනකොට ඇතුළ පිච්චිලා යනවා. හොඳට බලන්නකෝ, අකුසලේ මතක් වෙනකොට ඇතුළ දැවිල්ලක් හට ගන්නවා. ධර්මයක් ඒ දැවිල්ල හරි හොඳ එකක්. හැමෝට මෙහි දැවිල්ල නැහෙනේ. අතීත අකුසල් මතක් වෙනකොට Tamange ඇතුළ නිකන් පිච්චෙනවා වගේ දැනෙනවා නං. ගින්දරක් ඇතුළේ තියෙනවා වගේ දැනෙනවා නං. ඒ අකුසල් සහගතකම මතක් වීම පවා ගිනි ගැනීමක් විදියට පේනවා නම් ඒක ලෝකෙට පේන්නේ නැති ධර්මයක් තියෙන මිනිහෙකුට පේන දෙයක්. ඕක පේන්නේ, ඕක දැනෙන්නේ, ඕක වැටෙන්නේ ධර්මයක් තියෙන නිසා පින්වත්නි, වෙන දෙයක් නිසා නෙමෙයි. ඕක ඔය පිනතුන්ලාට වැටෙන්නේ තේරෙන්නේ අඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ධර්මයක් තියෙන නිසා. හරි, එතකොට දැන් ඔය පිනතුන්ලා මෙන්න මේ ටික දැන් කළොත් මේක තමයි මාර්ගයට අදාළ ඥාන සම්ප්‍රයුක්ත මේ නිකෙලස් වීමට කැමති ශ්‍රාවකයාව නිකෙලස් බව කරා එකතු කරන්නේ මෙන්න මේ ටික. මෙහෙදි සෝතාපන්න කරන්නේ මෙන්න මේ ටික. ඔබ බලන්න ඕන, දැන් අර විදියට ඔය පින්නතුන්ලාට අකුසලේ මතක්ුණේයි අතීතේ අරමුණු වෙලා තමයි අකුසල් මතක්ුණේ. අතීතේ අරමුණු උනේ. එතකොට අතීතේ අරමුණු උනේ එක්කෝ දැක්ක දෙයක්, එක්කෝ අතීතේ දැක්ක දෙයක්, එක්කෝ අතීතේ අහපු දෙයක්, එක්කෝ අතීතේට දැනුණු දෙයක්, කාය සම්පස්සේ නිසා තමන්ට දැනුණු දෙයක්, අතීතේ එක්කෝ හිතුණු දෙයක් තමයි දැන් අරමුණු වෙලා තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ මේ චිත්ත ප්‍රවාහය හටගෙන තියෙන්නේ මොකක් නිසාද? අතීතේ අරමුණු වෙලා. අතීතේ අරමුණු වෙලා තියෙන්නේ. එතකොට අතීතේ අරමුණු උනේ එක්කෝ දැක්ක දෙයක්, එක්කෝ අහපු දෙයක්. ඒ කියන්නේ අරමුණු අතීතේ අරමුණු උනා, ඒ අරමුණු වීම ඇතුලේ අරමුණු උනේ අතීත රූපයේ, එක්කෝ අතීත ශබ්දේ, අතීත ගඳ සුවඳ, අතීත රස පහස, අතීතේ දැක්ක ආයතනික අත්දැකීම තමයි අරමුණු උනේ. එතකොට අතීතේ අරමුණු උනා, ඒක ඇතුලේ අතීත දැක්ක රූපේ, අතීත අහපු ශබ්දේ, අතීත දැනුණු ගඳ සුවඳ, අතීත දැනුණු කාය පහස තමයි දැන් අරමුණු වෙලා තියෙන්නේ. එතකොට මේ අතීතේ අරමුණු වීම ඇතුලේ තවත් තියෙනවා අතීත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මයන්ගේ අරමුණු වීම. දෙකයි අතීතේ අරමුණු වෙනවා, එකයි අතීතේ අරමුණු වන්නේ එක්ක රූපයක්, එක්ක ශබ්දයක්, එක්ක ගන්ධ සුවඳක්, එක්ක රස පහක්. මේ තමයි නිවන් දකින්න විදිය. දැන් මේ කිය ඉස්සල්ලා කියපු පියවර 8 තියෙන්නේ. ඒ පියවර 8 පාවිච්චි කරන්නේ අතීත අකුසලයේ නසන්ට. අතීත අකුසලෙන් විපාකයක් රැසුණානේ, ඒ විපාකේ බාල කරන්න ඒක පුළුවන් කරන්න. ඒක තවත් විදි ක්‍රම ඕන තරම් කියන්න පුළුවන්. ඒකනේ අපි ওই මීට කලින් මං හිතන්නේ අවුරුද්දකට විතර කලින් අපි කරපු දේශනාවල තියෙනවා අතීත අකුසලය අකුසලය කුසලයෙන් පෙළන්නේ කොහොමද කියලා දේශනා මාලාවක් කළා ඇත්තටම ඒක කලේ ලෝකයා ගැන තියෙන කරුණාවකින් ඇත්තටම මොකද මේ ධර්මයේ දියුණු කරන අයට හරි පීඩාවක් තියෙනවා හිතට අතීතෙන් අකුසල් වෙච්ච එක ගැන යාට පීඩාවක් තියෙනවා තේ පීඩාව ඇතුලේ හරියට පෙළෙනවා ලංකාවේ බෞද්ධයෝ හරියට පෙළෙනවා පිටවත්නි ඇත්තට මේගොල්ලෝ පව් ඒගොල්ලෝ හරියට පෙළෙනවා හිතින් එතකොට දැන් ඒ නිසා ඒ පෙළෙන එක නවත්තන්නයි අපි එක කළේ දේශනාවල ගොඩාක් ප්‍රයෝජනයක් තිබ්බා මොකද අපිට පණිවිඩ යොමු කරලා තිබුණා විශාල පිරිසක් අණින් සානස් මේ කාටවත් නොකිය හිතේ හංගගෙන තිබුණා අකුසල් නසන රහස නසන වැඩපිළිවෙල අපි පුද්ගලිකව දැම් දියුණු කරගෙන යනවා මොකද අතීතේ සමහර අකුසල් අපිට ලෝකේ ඉස්සරහ ප්‍රකට කරන්න බෑ ඒවා ඉතා බරපතල තත්ත්වයන් සමහර විට ඒවා ගෙදර කෙනෙක් දැනගත්තොත් ගෙදර ආයෙ මූණ බලන්න එකක් නැහැ එච්චර මේ හිත නරක විදියට හැසිරීලා තියෙන්නේ දැනුත් එහෙමනේ බලන්නකෝ මේ හිතට එන සිතුවිලි කොච්චර නරකයවද කියලා ඒවා ලෝකේ ඉස්සරහ කියන්න පුළුවන් හඬගාලා කියන්න පුළුවන් පතරේ දාන්න පුළුවන් ඒවා නෙමෙයිනේ එච්චර නර ඒ හිතේ හැටි ඒක මහා අමුතු දෙයක් නෙමෙයි ඒක තමයි හිතේ ස්වභාවය ඒතකොට දැන් අපි දැන් නිවන් දකින්න මොකද්ද කළේ අකුසලේ බාල කරන්න තමයි ඉස්සල්ලා කියාපු පියවර අට පාවිච්චි කරන්නේ ඕනම අකුසලයකට ඕගොල්ලෝ මේ විධික්‍රමයේ පාවිච්චි කරන්න ඕනම කුසලයක් බාල කරන්න පුළුවන් ආනන්තරීය පාප කර්ම හැර ආනන්තරීය පාප කර්ම නම් එහෙම කරන්න බෑ හැබැයි ආනන්තරීය පාප කර්මයක් වුණත් ওই විදිහට දකින්නකොට එයාට අර නිරයට යන්න තියෙන අවකාශය බාල වෙන්න ගන්නවා නිරෙන් ගැලවෙනවා කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ මම මේ Facebook දැම්මම මෙහෙම බනින්න පටන් ගන්නවා. ආනන්තරීය පාප කර්මයක් කරලා ඔන්න නිරේට යන්නේ ඇල්ලු කියලා අලුත් බණක් කියනවා කියලා මිනිස්සු කියයි. නෑ ආනන්තරීය පාප කර්මයක් මං හිතන ඕගොල්ලෝ අතින් වෙලා නෑ. අපේ මේ බණ අහන අය අතින් ගොඩක් වෙලාවට වෙලා නෑ. තේම වෙලා තිබුණත් එයාට පුළුවන් මේ විදිහට දකින්න. අජාසත් රජුරෝ ඒ විදිහට එයා දකින්න පුරුදු වුණා. ඒ විදිහට එයා දකින්න පුරුදු වුණා. ඒ පුරුදු වීම ඇතුලේ භවයට යම් හානියක් වුණා ඇත්තටම. දේවදත්ත භික්ෂුව තේරුම් ගත්ත තත්ත්වේ තමන්ට වැරදිච්ච බව බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රේෂ්ඨ බව තේ ධර්මයේ යම් පිහිටක් තියෙන බව මේ ඒ බුදුරජාන් වහන්සේ වදාළනේ පසී බුද්ධත්වයෙන් පිරුණම් පානව අනාගත කාලේ මේ දේවදත්ත නමුත් ලංකාවේ මිනිස්සු කොහොමද කියන්නේ දේවදත්තයා කියලා කියන්නේ අනාගත පසී බුදුරජාන් වහන්සේ නමකට ගරහනවා කවදාවත් ඒක කරන්න එපා අපගේ භාග්‍යතුන් වහන්සේගේ මුව මණ්ඩලින් වදාලානේ මේ දේවදත්තට වැරදුන බව හැබෑව. හැබැයි පින්වත් මහණෙනි මේ අනාගතයේ දේවදත්ත අනාගතයේ පසී බුද්ධත්වයෙන් තමයි පිරිනුවම් පාන්නේ. කාල නිර්ණය කරලා අපගේ භාග්‍යතුනස් මං ගැන කියලා තියනවද? ඔබ ගැන කියලා තියනවද? නෑනි. දේවදත්ත ආන්දරු ගැන කියලා තියනවා. ඔබත් මමත් අපි දෙදෙනාගේ භව ගමනේ සීමා නිර්ණය බුදුරජාණන් වහන්සේ කරලා නෑ. බවගමනේ කොච්චර බැටකනවද සසර දුක ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරලා සීමා ලකුණු කරලා ඔබ ගැනවත් මම ගැනවත් කොතනකවත් පොතක නැහැ. කොතනකවත් නැහැ. හැබැයි දේවදත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ කාල නිර්ණය කරලා අනාගත කාලේ මේ දේවදත්ත පිරිනුවම් පාන්නේ පච්චේක බුද්ධ කියන සම්බුද්ධත්වයෙන්, يعني පසේ බුද්ධත්වයෙන් තමයි මේ දේවදත්ත භික්ෂුව පිරිනුවම් පාන්නේ කියලා අනාගත පිරිනුවම් පාන රටාව වදාලා දේවදත්ත හඳුරගෙන. අනාගතේ පසේ බුද්ධත්වයෙන් පිරිනුවම් පාන බව බුදුරජාණන් වහන්සේ වදාළ ස්වාමීන් වහන්සේ නමකට අද ලංකාවේ මිනිස්සු කොහොමද කතා කරන්නේ? දේවදත්තය කියලා කතා කරන කවදාවත් ඒක කරන්න එපා. ඒ ගරහව යන අනාගත පසේ බුදුරජාණන් වහන්සේ නමකට. ඔබ ගැනවත් මා ගැනවත් බුදුරජාණන් වහන්සේ බඳු ප්‍රකාශයක් දේශනා කරලා නැණි. ලෝකේට ගරහල වැඩක් නැහැ පින්වත්නි. තම තමන්ගේ සිත් සකස් වෙන විදිය අනුව මිනිස්සු අතරින් කුසල අකුසලතාවයන් පැන නගිනවා. ඒක ලෝකේ ධර්මතාවයක්. ඒකේ අමුත්තක් නැහැ. ඒක ලෝකයේ ධර්මතාවයක්. එතන මේ විදිහට අර අතීත අකුසල් මතක් වෙනකොට ඒ පුද්ගලයාට අර අරමුණු ප්‍රත්‍ය ඇසුරු කරගෙන. ඔකට කියන්නේ ආරම්මන ප්‍රත්‍ය කියලානේ. අරමුණු ප්‍රත්‍යයෙන් බලන්න ඕන දැන්. ඒක පටිච්චසමුප්පාදයේ තියෙන ඉතා විශේෂ ධර්ම කොටසක්. ආරම්මන ප්‍රත්‍ය ඔසේ විමර්ශනය කරනවා. එතකොට දැන් අරමුණ අරමුණේ වටේට තමයි පින්වත්නි චෛතසික ප්‍රවාහය හටගන්නේ. එතකොට අරමුණින් තොරව ධර්මයන්ගේ පැවැත්මක් ගැන කතා කරන්න බෑ. පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම ගැන අරමුණින් තොරව කතා කරන්න බෑ. දැන් වර්තමාන පංචස්කන්ධේ විදර්ශනා කළොත් තමයි යම් කෙනෙකුට සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ. සෝතාපන්න වෙන්න නම් එයා මොකද්ද කරන්න ඕන? වර්තමාන ධර්ම විදර්ශනා කරන්න ඕන. එතකොට වර්තමානයේ පංචස්කන්ධ ධර්ම විදර්ශනා කරන්න කලින් වර්තමානයේ අරමුණු ප්‍රතිවිභාග කරගන්න ඕන. අර කාරණා අටක් ඔස්සේ විමසලා බැලුවනේ දැන්. අතීත අකුසලෙන් අකුසලයේ විදියටම දැකලා එයා ධර්මයෙන් යම් පිහිටක් ගත්තනි. එනිසා එයා ඉන්නේ දැන් අකුසලයේ බාල වෙන රටාවක. බාල වෙන රටාවක. හරියට අධික වේදනාවක් තියෙන කෙනෙකුට වේදනාව අඩු වෙන්න මේ ඒ පුද්ගලයාට වේදනානාශක දුන්නා වගේ. වේදනාව තියෙනකොට වේදනානාශක දෙනවා. අධික වේදනාවක් තියෙන කෙනෙකුට වේදනානාශක දුන්නා කියලා සුවපත් වීමක් නැහැ. ප්‍රතිජීවක ඖෂධ දෙන්න ඕන සුවපත් වෙන්න නම්. බටහිර බෙහෙත් ක්‍රමයේ තුල තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් නේ වේදනානාශක භාවිතය සහ ප්‍රතිජීවක පාවිච්චි කරන එක. එතකොට වේදනානාශක දුන්නා කියලා වේදනාව කලමනාකරණේ වුණා කියන්නේ රෝගේ සුවපත් වුණා කියන එක නෙමෙයි. අර ක්‍රමාට හරියට වේදනාව තියෙන මිනිහෙකුට වේදනානාශක දුන්නා වගේ. ඇත්තටම වේදනාව සමනය වෙනවා. අර අතීතය ඇතුළේ අර ගිනි ගන්න එක, පිච්චෙන එක, දැවිල්ලක් හට ගන්න එක, අතීත අකුසල මත අහෝ මට වැරදුනා කියලා ඇතුළාන්තේ ගිනි ගන්න එක දැන් නැහැ. ඇයි? අකුසල් බාල වෙන්නත් පටන් අරන්, වේදනාව අඩු වෙන්න පටන් අරන්. හැබැයි මේ පින්වත්නි වේදනාව අඩු වුණාට වැඩක් නැහැ. ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කිරීමෙන් තමයි මේ අර්බුදේ විසඳ ගන්න පුළුවන් කියලා බටහිර කියන්නේ. බටහිර ලෝකේ සලකන්නේ අන්න ඒ වගේ තමයි. යා දැන් විමසනවා, දැන් මොකද වුනේ මට? දැන් මේ වෙලාවේ මට ඔය අතීතයේ ආරම්මන ප්‍රත්‍යෝසි විභාග කරගන්නවා. කොහොමද ආරම්මන ප්‍රත්‍යෝසි විභාග කරගන්නේ? ආරම්මන ප්‍රත්‍යෝසි විභාග කරගන්නේ මෙන්න මේ ටිකෙන් තමයි නිවනට සෝවාන් වෙන්නේ. ඕන සෝවාන් වෙන්න ඕන මේ ටික ඕන. මේ ටික ඕනමයි. එතකොට මේ ටික කොහොමද? මේකේ තියෙන ආරම්මන ප්‍රති විභාග කරගන්න කොහොමද? මට දැන් මේ අතීතේ මං කාරණා අටක් ඔස්සේ විමසා බලපු එක හරියට වේදනානාශක ගත්තා වගේ. දැන් තමයි ප්‍රතිජීවක. සුවපත් බවෙන් එතකොට බව රෝගයෙන් බැටකන, බව රෝගයෙන් පීඩිත, බව රෝගයෙන් මහ විශාල අනාථකමක් තියෙන රෝගී වෙච්ච જાතියක් නේ අපි. ඒකනේ බුදුරජාණන් වහන්සේට ධර්මයේ පාවිච්චි කරන්නේ වචනයක් සල්ලක්කත්ත. සල්ලක්කත්ත. සල්ලක්කත්ත කියන්නේ මොකද්ද? සල්ල්‍ය වෛද්‍යවරයා කියන එක. එතකොට ශල්‍ය වෛද්‍යවරයා කියලා කියන්නේ සත්කම් කරනවා කියන එක. මේ බුදුරජාණන් වහන්සේ සත්කම් කරාද කාටවත්? නෑ. කෙලෙස් හුල් ටික කපලා උදුරලා දාන හැකියාව බුදුරජාණන් වහන්සේට තිබ්බා. ඒ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමෝපායන් අපි පාවිච්චි කළොත්, භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට අපි ඒවා පාවිච්චි කළොත් අපිට සුවපත් වෙන්න පුළුවන්. ස්ථිරයි. ස්ථිර වශයෙන්ම සුවපත් වෙන්න පුළුවන්. ආයේකේ කතා දෙකක් නැහැ. එතකොට දැන් මේ ප්‍රතිජීවක භාවිතය වගේ තමයි මේ දැන් කියන ටික. මොකද්ද ප්‍රතිජීවක භාවිතය? ආරම්මන ප්‍රත්‍යෝසේ විභාග කොට බැලීම. කර්ම වැදගත් ධර්ම කොටසයි. දැන් අපි බලනවා අරමුණු උනේ මොකද්ද? අතීතයේ තමයි අරමුණු උනේ. අතීත කාලයයි අරමුණු වෙලා තියෙන්නේ. තවම පඤ්ඤාත්ති බිඳින්නේ නැහැ. ආරම්මන ප්‍රත්‍යෝසේ විභාග කරගන්න එකයි දැන් කරන්නේ. අතීතේ අරමුණු නයි. දැන් මේ දැන් කාම මිත්‍යාචාරය යෙදිලා නෙමෙයිනි. අතීතේ කාම මිත්‍යාචාරය යෙදිච්චකම අරමුණු වෙලා ඒක වෙලා ඉවරයි. අභිසංකාර රැස් වෙලත් ඉවරයි. දැන් ආයෙ මතක් වෙනකොට ලොකු වියවුලක පැටලෙනවා, අවුලක පැටලෙනවා, නූල් බෝලයක් ගැට ගැහෙනවා වගේ නැවත නැවත ආයෙ ගැට ගැහෙනවා. කතාව ඇත්ත. ඒ කතාවේ අයි බොරුවක් නැහැ, ඇත්ත. නමුත් දැන් වෙන එකක් නෙමෙයි, යථාර්ථයක් නෙමෙයි. අතීතේ අරමුණු වීමක්. අතීතේ අරමුණු ආරම්මන ප්‍රතිවිභාගයට දැන් යන්නේ. අතීතේ අරමුණු වෙලා, ඇයි අරමුණ වටේට තමයි සිත චෛතසික ධර්මයන්ගේ පැවැත්ම තියෙන්නේ. චෛතසික ධර්මයන්ගේ පැවැත්ම තියෙන්නේ. එතකොට මේ පින්වත්නි ඒ පුද්ගලයන්ගේ ධර්මයන්ගේ පැවැත්ම ධර්ම විදර්ශනා කරන්නේ දැම්ම මොකද්ද මේ අරමුණු ආරම්මන ප්‍රත්‍යෝසි විභාග කරගන්නවා ඉස්සෙල්ලා. කොහොමද? අරමුණුනේ අතීතය. අතීතේ තමයි අරමුණු වුණේ. එතකොට අතීතේ අරමුණු වෙලා තමයි මට මේ ආවර්ජණය කරගන්න පුළුවන් වුණේ චෛතසික ප්‍රවාහය ඇතුලේ. අතීතේ අරමුණු වුණා. එතකොට අතීතේ අරමුණු වීමක් වෙලා විසක් අතීතේ වෙච්ච දේ ආයේ නැවත නැවත සිද්ධ වෙමින් පවතුනවා. අරමුණු වුණා. ඊට පස්සේ ආරම්මණ ප්‍රත්‍ය ගැඹුරට යනවා. මොකද මොනවද අරමුණු වුණේ අතීතේ? එක්කෝ දැක්ක දේ, එක්කෝ අහපු දේ, එක්කෝ දැනුණු දේ, කායට දැනුණු දේ. කාම මිත්‍යාචාරයේ යෙදෙනකොට කාය සම්පස්සේ නිසා හටගත්ත සුඛ වේදනාව පත පිහිටලා න්‍යාය වැඩ කරලා තියෙන්නේද? කාය සම්පස්සේ නිසා කාය ස්පර්ශයෙන් ඇතිවෙච්ච සුඛ වේදනාවක් නේ තියෙන්නේ. ඒතර එක්ක අරමුණු අතීතේ තමයි අරමුණු උනේ. මේ අතීතේ අරමුණු උනේ එක්ක රූපය, එක්ක ශබ්දය, එක්ක ගඳ සුවඳ, එක්ක රස පහස. මේව තමයි අරමුණු. එන ආරම්මන ප්‍රත්‍යෝස විභාග කරන අතීතේ අරමුණු උනා. අතීතේ අරමුණු උනේ එක්ක රූපය, එක්ක ශබ්දය, එක්ක ගඳ සුවඳ. චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ආයතනයන්ගින් අත්දැකපු අතීත දේ තමයි අරමුණු. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ අතීතේ විදර්ශනා කරන්න ඕනේ කියලා. විදර්ශනා කරද්දි කියන්නේ අතීතනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්දා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා දූරේ වා සම්තිකේ වා ඔහොම කී රූපේ සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති. අතීතේද අනාගතේද වර්තමානයේද දුරද ළඟද සියුම්ද ගොරෝසුද ඇතුළද බාහිරද සබ්බං රූපං සියලු රූප නේතං මම කියලා ගන්න බෑ. නේසෝ හමස්මින් මගේ කියලා ගන්නත් බෑ. නමේසෝ අත්තාති මගේ වශයෙන් පවත්වන්න පුළුවන් ගන්නත් බෑ. කී කියා විදර්ශනා කරන්නේ? ඇයි අතීතේ අරමුණු අතීතේ මේ විදියට විමසලා බලපු කෙනෙකුට තමයි ඊළඟ පියවරේ විදර්ශනා කරගන්න පුළුවන්. එතකොට අතීතේ අරමුණු උනා ආරම්මණ පත්‍ය ඇතුලේ බලනවා. අතීතේ අරමුණු ඉන්නේ එක්ක ඇහෙන් දැක්කදී, එක්ක කනින් අහපු දේ, එක්ක නාසයට දැනුණු දේ, එක්ක දිවට දැනුණු දේ, එක්ක කයට දැනුණු දේ, එක්ක මනසට ගොඩ නැගුණු දේ. අතීතේ අරමුණු උන විදිය බලනවා. අතීතේ අරමුණු වුණ ආරම්මණ ප්‍රත්‍ය ඇතුලේ රූපයේද ශබ්දයේද ගන්ධද රසද පහසද ඔක්කොම විභාග කරලා බලනවා. අතීතේ අරමුණු වෙච්ච දේ ඇතුලේ අතීතේ අරමුණු උනේ කවරක්ද කියලා හොත්තට විශ්ලේෂණය කරලා බලනවා. ඒක තමයි ආරම්මණ ප්‍රත්‍ය තවත් කොටස. ඊට පස්සේ බලනවා අතීතේ පණවගත්ත විදියට තමයි අරමුණු වෙලා තියෙන්නේ. මොකද්ද? අතීතේ වචනානුසාරයෙන් ගොඩනැගිච්චේ ඔළුවට එනවා. වචනානුසාරේ සම්බන්ධතා ඇති වෙච්ච විදිය, ඒ වෙනුවෙන් කතා බහ කරපු විදිය වචනානුසාරේ ඔළුවට එනවා. ඊට පස්සේ පින්වත්නි, ඒ පුද්ගලයා තුළ යම් කිසි ආකාර සංස්ථාන පඤ්ඤත්තියකට යනවා. සංස්ථාන පඤ්ඤත්තිය මේ සටහන් හොඳට මනසට වැටහෙනවා. උස බව, කෙට්ටු බව, මහත බව, කළු බව, සුදු බව, මේ විදිහට මේ ඔකට කියන්නේ సంతాన පඤ්ඤත්තිය වැටෙනවා. ඔළුවට කල්පනා කරන්න පුළුවා චිත්‍රපටියක් බලනවා වගේ. ඊට පස්සේ පින්වත්නි, සමූහ පඤ්ඤත්තියකින් වැටෙනවා. කොහොමද? මේ සම්පූර්ණ සකස් වෙලා තිබ්බ විදිය, ඇඳලා හිටිය විදිය, ආපු විදිය, ගියපු විදිය ඔක්කොම සම්පූර්ණයෙන් එකම චිත්‍රයක් විදිහට වැටෙනවා. බෙදලා බැලුවම මොකක්වත් නැහැ. ඊට පස්සේ දිසා වශයෙන් වෙන කොහෙදද ඔක උනේ? කොහෙදද ඔක උනේ? මොන පැත්තේද ඔක උනේ? එතකොට ඒ පැත්ත කොහෙද? දිසා වශයෙන් වැටෙනවා. දිසා පඤ්ඤත්තිය. ඊට පස්සේ කාල පඤ්ඤත්තිය. ඔක උනේ උදේද, දවල්ද, රෑද? ඒකත් වැටෙනවා. පින්වත්නි, හොඳට වැටෙනවා. උදේ කාලේ වෙච්ච දෙයක්ද, දවල් කාලේ? ওই විදිහට මේ අපි මේ වෙලාවේ පණවගෙන ඉන්න විදියට අනුව අර අතීත සන්දර්භේ කියවන්න පටන් ගන්නවා. ඔක්කොම බොරුවන්නේ කරන්නේ. අපි පණවගත්ත විදියට කියවනවා. ඒක පරමාර්ථය නෙමෙයි. යම් දෙයක් සිද්ධ වුණාම ඒක රෑ වුණාද, උදේ වුණාද, දවල් වුණාද? දිසාපඤ්ඤත්ති, ඒක කාලපඤ්ඤත්ති. දිසාපඤ්ඤත්තිම බලන ඔක උනේ උතුරු පැත්තේද, දකුණු පැත්තේද, කොයි පැත්තේද, නුවර පැත්තේද, කොහෙද උනේ කියලා ඒ දිසා වශයෙන් ඔය විදියට පින්වත්නි අර පණවගත්ත විදිය ඇතුලේ අර සමස්ත කතාව කියවනවා. ඒක වෙලත් ඉවරයි. පඤ්ඤත්ති සහගත කමකුත් තියෙනවා. අපි පණවගත්ත. එහෙනම් අපිට අරමුණු උනේ මොකද්ද? අතීතය. අතීතයේ අරමුණු උනේ අතීත රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම අරමුණු වීම ඇතුලේ අපි පණවගත්ත විදියටයි අපි අරමුණු කරගත්තේ. දිවාරාත්‍රී වසයෙන් දිග පලල් උස වසයෙන් සත්ත පඥත්ති වසෙන් ස්ත්‍රිය ඕන තම පැනවෙනවා සත්ත පඥත්ති මොකක්ද ස්ත්‍රිය පුරුසෙක් සත්තේ වසින් පනවගත්ත විදියට අනුවත් එයා කියවන්න පටන් ගන්න ඒවන් නිමිති කර ගන්නවා මෙන්න මේක නේද වෙලා අරමුණු උනේ මෙන්න මේ ටික මොකද්ද අතීත කාලේ අරමුණු උනා අතීත කාලේ අසකනනාසේ දිවකයි මනසින් අද්දක බුදේ අරමුණු උනා ඒ අරමුණු වීම ඇතුලේ අතීතේ පනවගත්ත විදියටයි දැන් අරමුණු වෙලා තින් දැන් අරමුණු වෙන්නේ වෙලා ඉවරයි පනවගත්ත විදියට අරමුණු උනා මින් මේ විදියට අරමුණු වීම ඇතුලේ අරමුණෙන් තොරව ධර්ම හටගන්නේ අරමුණු වීම ඇතුලේ දැම්මට මොකද්ද වෙලා තියෙන්නේ දැන් පංචස්කන්ධේ ධර්ම හටගෙන ඒ අරමුණු වීම ඇතුලේ මොකද්ද මට වෙලා තියෙන්නේ දැන් පංචස්කන්ධ ධර්මයක් හටගෙන තියෙන්නේ අතීතේ අතීත කාලේ අරමුණු වෙලා අතීත ආයතන ටික අරමුණු වෙලා අපි පනවගත්ත විදිය අරමුණු වෙනකොට ඒකනි දිශාව වැටෙන්නේ වෙලාව වැටෙන්නේ උදේ දවල් රැ වැටෙන්නේ දා දැන් ඒ උදේ දවල් රැ ගෙවිලා ගින් අවුරුදු ගාන දැන් ඒ උනට පණවගත්ත විදියට අනුව කල්පනා වෙනවා වෙලාව පව වැටෙනවා සමූහ පඤ්ඤත්තියෙන් වැටෙනවා කාල පඤ්ඤත්තියෙන් වැටෙනවා సంతාන පඤ්ඤත්තියෙන් වැටෙනවා අර්ථ පඤ්ඤත්තියෙන් ඒ කියන්නේ කතා බහ කරගත්ත විදිය ඔක්කොම වැටෙනවා අකුසලයේ ඇතුලේ හැබැයි මේ මේ අරමුණු වීම ඇතුලේ මොකද්ද වෙන අරමුණු වීම ඇතුලේ ධර්ම හටගන්න මොකද්ද ධර්ම පංචස්කන්ධ අරමුණු වීමෙන් තොරව ධර්ම හටගන්නේ අරමුණින් තොරව ධර්මයන්ගේ හට ගැනීමක් නැත. අරමුණු වීම ඇතුලේ ධර්ම හටගෙන මොනවාද හටගත්ත ධර්ම? පංචස්කන්ධය. හටගත්තේ පංචස්කන්ධය. එතකොට අරමුණුනේ කොහමද? ආ දැන් අරමුණු ඊට පස්සේ ඕන දැන් පංචස්කන්ධය හටගත්තේ ඉතින් පංචස්කන්ධය අරමුණුනු මනෝ විඥාණයට අරමුණුනේ. දැන් වෙච්ච එකක් නෙමෙයිනේ. දැන් පේන එකක් නම් ඕනේ චක්කු විඥාණය. දැන් බලන්න බෑනේ. දැන් අහන එකක් නම් සෝත විඥානේ නෑනේ මේ ගිය මාසේ අවුරුදු ගානකට කලින් ඉච්ච එක අරමුණු කරන්න පුළුවන් මනෝ විඥානේ අරමුණු මේ මනෝ විඥානේ විඥානස්කන්ධේ පහළ වුණේ විඥානස්කන්ධේ පහළ වීමෙන් අර අතීත වශයෙන් අරමුණු වෙලා අසකනනාසී දිවකයි මනසින් අද්දක බුදේ අරමුණු වෙලා පණවගත්ත විදියට අරමුණු වෙනකොට එයා තුල ඒ සංසිද්ධිය අඳුනගත්ත හිතින් සමස්ත සංසිද්ධිය අඳුනගත්තා මොකද්ද සංසිද්ධිය කාම මිත්‍යාචාරයේදී මේකම ගමුකෝ අඳුනගත්තා ඉක්ම ගිහින් අවසන් වෙච්ච සංසිද්ධියක් ඇතුලේ බලන්නකෝ පෘථග්ජනී කකුසල් කරගන්න විදිය ඉක්ම ගියපු ලෝකයා තැර ගන්න බැරි එකමට තමාන් තුල සංඥාස්කන්ධයකට ඒක අරමුණු වෙනකොට ධර්මයක් තියෙන නිසා මහා කනස්සල්ලක් කිනු ඇතුළ ගිනි ගන්න ගන්නවා දුක් වේදනාවක් හටගෙන වේදනාස්කන්ධයක් මේ වෙලාවේ හටගන්නේ ඒකට අනුවම නොයෙක් ධර්ම හිත තුල හටගනවා සිතුවිලි ප්‍රවාහයක් ගලන්න ගන්නවා වැරදිච්ච විදිය ගැන ආයි ඉස්සරහට වරද්ද ගන්න නැති බවට නොඑක් සිතුවිලි ගලන්න ගන්නවා වටපිටාවේ හේතුත් ගලන්න ගන්නවා වටපිටාවේ හේතුත් ගොඩ නැගින්න ගන්නවා සංඛාරස්කන්ධේ 15 ඒකට අනුව චිත්තජ රූපේ හට ගන්නවා විඥාන මේ එතරේ පුද්ගලයා තුල මනෝ විඥානයේ 15ක් සංඥාස්කන්ධේ 15ක් දුක් වේදනා වේදනාස්කන්ධ අතීත කුසලයේ මතක් වෙනකොට ධර්මයක් තිබ්බම දුක් වේදනාවක් නේ හටගන්නේ යාට ආසාදයක් උපදින්නේ නැණි දුක් වේදනා වේ පහළ වීමක් වේදනාස්කන්ධයක් ඊට පස්සේ පින්වත්නි ඒකට අනුව සිත තුළ චිත්ත ප්‍රවාහයක් ගැලීමක් සංඛාරස්කන්ධයක් ඒකට අනුව චිත්තජ රූපේ පහළ වීමක් රූපස්කන්ධයක් විඥානස්කන්ධේ වේදනාස්කන්ධේ උමයි හටගෙන තියෙන බලද්දි විඥානස්කන්ධේ වේදනාස්කන්ධ විඥානස්කන්ධේ සංඥාස්කන්ධේ වේදනාස්කන්ධේ සංකාරස්කන්ධේ රූපස්කන්ධේ නාම රූප ධර්ම ටිකක් හටගෙන තියෙන්නේ. ඔන්න ඔය ටික ඔය පින්නතුන්ලා අනිත්‍යයි කියලා බැලුවොත් දැන් යා විදර්ශනා කරන්නේ වර්තමානයේ. වර්තමානයේ විදර්ශනා කිරීමෙන් නිවනටපත් වෙන්නේ. ඒතර බලන්න වර්තමාන ධර්ම විදර්ශනා කරන්න කලින් ආරම්මන ප්‍රත්‍ය විභාග කරගන්න ඕන අරමුණු වීම හොඳට මනසින් දරන්න ඕන. ඊට පස්සේ ඒ දැන් හටගත්ත ධර්ම ටික අරමුණින් තොරව ධර්ම හටගන්නේ නෑනේ. එතකොට පංචස්කන්ධේ හේතුඵල වශයෙන් විභාග කිරීමකුත් එයා තුල සිද්ධ වෙලා තියෙනවා. දැන් හටගත්ත පංචස්කන්ධ ධර්මය අනිත්‍යයි කියලා බැලුවොත් අනිච්චානුපස්සී විහරණයකින් විමසුවොත් මේ පංචස්කන්ධයට පවා නොඇලිය යුතුයි නොඇලිය යුතුයි නොඇලිය යුතුයි කියලා විරාගානුපස්සී විහරණයෙන් බැලුවොත් මේ පංචස්කන්ධ ධර්මයේ මේ මොහොතේම නිරුද්ධ වී යන බව අරමුණෙන් හිත මිදෙනකොට පංචස්කන්ධෙන් හිත මිදෙන බව දැක්කොත් නිරෝධානු පස්සී විහරණින් විමසුවොත් පටිනිස්සග මේ පංචස්කන්ධේ පවා අත්‍යහැර දැමිය යුතුයි නේද කියලා විමසා බැලුවොත් භාවනාමේ වශයෙන් ඔය විදියට දිගින් දිගට දිගින් දිගට විමසන්න ගියොත් පින්වත්නි එයා තුල දිට්ටි ආශ්‍රව ටික පංචස්කන්ධේ මම මා තුලයි පංචස්කන්ධේ තියෙන පංචස්කන්ධේ කියන්නේ මටමයි මම කියන්නේ පංචස්කන්ධේටමයි කියන දෘෂ්ටිය පින්වත්නි බලාගෙන ඉද්දියා තුල කඩාගෙන වැටෙනවා. ඔන්න ඔය රටාවට විමස ගත්තොත් අතීත කුසලයක් පවා මාව නිවන් දක්වලා නවත්තන්න පින්වත්නි. හැබැයි සම්මාදිට්ඨික ශ්‍රාවකයෙකුට විතරයි මේ කතාව මිහිරි වෙන්නේ. නැත්තම් සම්මාදිට්ඨිය නැති ධර්මයක් නැති ගුණධර්ම නැති මිනිහෙකුට අතීත කුසල මතක් වීම කියන්නේම එයාව අවුල් කරන දෙයක්. බලන්න ධර්මයක් තියෙන මිනිස්සෙකුට කොච්චර යහපතක්ද? ධර්මයේ කොච්චර ඔබව පරිස්සම් කරනවද කියලා බලන්න. කොච්චර වැරදිච්ච ශ්‍රාවකයෙකුට උනත් බුද්ධ ශාසනය ගර්හා කරන්න ඇත්තේ එකයි. චෝදනා කරන්න ඇත්තේ එකයි. එයාට බුද්ධ ශාසනයේ හරි ලස්සන පාරක් පෙන්නලා තියෙනවා. අන්න ඉබඳු ආකාරයෙන් විමසා ගැනීම පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව. ඔය පින්තුන්ලා සියලු දෙනාටම උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රඹුක්කන පදිංචි බුද්ධික බණ්ඩාර මහත්මයා අනුෂ්කා ඒකනායක මහත්මිය කියන පින්වත් දෙපළ විසින් මේ දේශනාවට තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරනවා. බුද්ධික බණ්ඩාර මහත්මයාටත් අනුෂ්කා ඒකනායක මහත්මියටත් මෙතනට සම්බන්ධ වන පින්තුන් සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බුද්ධික බණ්ඩාර මහත්මයාටත් අනුෂ්කා ඒකනායක මහත්මිය ප්‍රදාන මෙතනට සම්බන්ධුණු සියලු දෙනාටම මේ බලවත් ධර්මානුශාසනාමය කුසල් නිවන් පිණිස උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් ආශිර්වාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද බුද්ධික බණ්ඩාර මහත්මයා ප්‍රදාන පින්තුන්ට නිවන් දොර විවර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. බුද්ධික බණ්ඩාර මහත්මයාගේ පින්වත් දෙමව්පියන්ට සහෝදරියට අනුෂ්කා ඒකනායක මහත්මියගේ දෙමව්පියන්ට සහෝදරයා සහෝදරිය සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනාට ඒ වගේම පවුල්වලට සම්බන්ධ කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේදීම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට මේ පින්තුන්ලා සියලු දෙනාටම මේ කුසල් අමා නිවන් පිණිසම මේ ධර්ම දාන මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම බුද්ධික බණ්ඩාර මහත්මාගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගිය ඥාතීන්ටත් අනුෂ්කා ඒකනායක මහත්මියගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගිය සියලු ඥාතීන්ටත් මේ කුසල් බලවත් වේවා. මිය ගිය සියලු ඥාතීන්ට මේ කුසල් උපනිශ්‍රය වෙලා ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් කරගනිත්වා. මිය ගිය සියලුම ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත් මේ ප්‍රඥානාලිකාවේ පින්තුන් සියලු දෙනාටත් ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සර්.
රාගක්ඛයෝ නිබ්බානං